വനജീവി അമിത്വം ഉത്തരദിൻ വനജീവി അമിത്വം
ഗരുക്കാത്തനായകതുമനി ഗരുക്കാത്തനായകതുമനി പലവിന് പ്രശ്നേ ഓ ദേവിന് പ്രശ്നേ രത് ഓ ഉങ്ങനി പ്രശ്നേ വനജീവി സംരക്ഷണ ഡിപ്പാർട്ട്മെന്റ് സമഗ എവാനി ഗണദിനവක් സിദ്ധിവി നോമത
මේ ഉത്തരය දීලි ඉවරනා දින්න
මෙම සමාගම විසින් අබේ භූමිය තුලහා ඒ ආවට පුද්ගල කිඩම් මිලදී ගෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා යෝජනාවක් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇත. මේ දිනවල ඉතා ගැඹුරින් අධ්‍යයනය කරනු ලැබේ. තුන් ආ නොදනි වනජීව සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එවැනි ගනුදෙනුවක් සිදුවී නොමැත. ඈ අදාළ නොවේ. ඊ අදාළ නොවේ.
ගරු අමතුමනි, දැන් ඔබතුමා සඳහන් කරන යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ යෝජනාව ගැන අධ්‍යයනය කරනවා. එතකොට දැන් මේ යෝජනාව ඇවිල්ලා තියෙන්නේ හරි පැහැදිලි මුතුරාජවෙල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති භූමිය. හැබැයි ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව ඒගොල්ලන්ගේ පැත්තෙන් අනුමැතිය ලබා දීලා තියෙනවා අය. දැන් ඔබතුමාලා ගාවට ඇවිල්ලා තියෙන්නේ ඒක ඊළඟ පියවරේ කියන එක තමයි මේ සඳහන් වෙන්නේ. එතකොට දැන් ඔබතුමා මේ අමාත්‍යවරයා විදියට මුතුරාජවෙල භූමිය මේ ඉදිකිරීම පිළිබඳව දැනටමත් විශේෂ පරීක්ෂණයක් පටන් අරන් තියෙනවද, නැත්නම් පටන් ගන්න බලාපොරොත්තු වෙනවද? මොකද කටුනායක අධිවේගී මාර්ගයේ දිගේ දෙපැත්තේ යද්දී මේක දිහා බැලුවොත් සාමාන්‍ය ඇහැටත් පේනවා. ඒ නිසා ඔබතුමා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවද, නැත්නම් පරීක්ෂණයක් ආරම්භ කරනවද? කරනවනම් මොකද ඒකේ தත්ත්වය ආරම්භ කරනවනම් මේ සභාවට වார்த்தාවක් ඉදිරිපත්
කරනවා. කටුනායක තුමනි ගැඹුරෙන් පරීක්ෂණය කරමින් යනවා. ඒ පිළිබඳ වார்த்தාවක් ඔබතුමාට දෙන්නම් තව සති දෙකක කාලයක් තුල.
කොමිසුදී මම ඔබතුමාගෙන් දෙවැනි අතුරු ප්‍රශ්න විදියට දැනගන්න කැමතියි. මම ඊයේ ඔබතුමාගෙන් විමසුවා මගේ ඇස් දෙකට දැකපු හේන් වගා කිරීම නෙවෙයි, හේන් ගොවියා නෙවෙයි.
මම ඒ කාරණේ හොයලා බැලුවා. හොයලා බලලා ඒ වார்த்தාවක් ගෙන්නගෙන තියෙනවා. ඒ වෙලාවේදී මුලින් හේන් ගොවිතැන් කරපු අය නැවත සුද්ධ කිරීමක් කරගෙන යනවා. ඒ සුද්ධ කිරීමේදී ඒ ටික ගස් මුලට දාලා තිනෝ කියලා ඒ ගැන වාම නතර කරන්න කියලා උපදේශක් දුන්නා. බොහොම ස්තුතියි.
ගස් මුලට දැමීම නෙමෙයි ගරු මහත්තුමනි ප්‍රශ්නේ. අර සුද්ධ කරන ටික ගහ මුලට දාන්නේ නැහැ. ගහ මුලට පර්පස්ලි නැත්තම් චේතනාන්විතව ගින්දර එකතු කරලා අක්කර 10ක හේනේ තියෙන ගස් 3යි. ඒ ගස් 3 ගස් 3 මුලට ගිනි තියෙනවා.
ඒක වාම නතර කෙරුවා මන්තිතුමා. නතර කරලා තියෙනවා. ඒ සඳහා කටයුතු කරන්න සූදානම් කරලා
තියෙනවා. හොඳයි. මොමස්තුරි. හරි.
ශාන්ත බණ්ඩාර මන්තුමා අධ්‍යාපන මන්තුමාගෙන් ඇසීම.
මම අහනවා ගල්ගතනයි.
මේ පිළිතුරු මෙසේ ආයන්න ඔව්. ආයන්න එක ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාව 20,000ක්. ආයන්න දෙක 2019 වර්ෂයේදී පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව 20 වර්ෂයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සඳහා මෙම වසරේදී රුපියල් මිලියන 150ක මුදලක් වෙන්කර ඇත. ආයන්න 3 පිළිතුර ඕ. ආයන්න 4 20 වර්ෂයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට අමතරව 7 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් සඳහා රුපියල් මිලියන 862.5ක මුදලක් වෙන් කර ඇත. ඒ අනුව 2020 වර්ෂයේ සියලුම ශ්‍රේණිවල ශිෂ්‍යාධාර ලාභී සිසුන් සඳහා ශිෂ්‍යාධාර ගෙවීම වෙනුවෙන් වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 112.5කි. ඊළඟට ගරු කථානායකතුමනි, ඈන්න පිළිතුර නැත. ඈයන්න අදාළ නොවේ.
නායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමැත්තුමනි, විශේෂයෙන්ම මේ වෙන විට මේ වර්ෂයේ ශිෂ්‍යත්ව ලාභීන්ට තාම ශිෂ්‍යත්ව ආධාර ලබා දීලා නැහැ වුන් අතට. ඒ ලබා දෙන ක්‍රමවේදය මම දන්නේ මේ වෙනකොට ලබා දීලා නැහැ එකක්. අනිත් එක තමයි මේ රුපියල් 500ක වගේ ශිෂ්‍ය ආධාරයක් ලබා දෙන්නේ මාසෙකට. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පවුල්වල දරුවෝ ශිෂ්‍යත්වයට සමත් වෙලා ප්‍රධාන පාසලකට යද්දි විශාල වේදමක් යනවා. ඒ නිසා මේ ශිෂ්‍ය ආධාර ප්‍රමාණය වැඩි කරලා දෙන්නත් මේ වර්ෂයේ තාම ඒ ශිෂ්‍යාධාර ලබා දෙන කටයුතු කළා නැහැ.
ගරු කථානායකතුමනි, ප්‍රමාදයක් පිළිබඳ අපිට පැමිණිලි ලැබිලා නැහැ. හැබැයි ගරු මන්ත්‍රීතුමාට පුළුවන් නම් අපිට ඒට අදාළ විස්තර සපයා දෙන්න. ඒ පිළිබඳ සොයලා බලලා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්න අපි සූදානම්. මුදල වැඩි කිරීම සම්බන්ධයෙන් කතරම් මූල්‍ය ප්‍රතිපාදන තියනවාද කියක සොයා බලලා උපරිම උත්සාහය දරනවා ඒ පිළිබඳ ප්‍රතිකර්මයක් ලබා දීම.
තනායතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, අපි කවුරුත් දන්නා වාසනාවන්ත විදිහට දෙවෙනි වතාවටත් මේ කොරෝනා වෛරසය නිසා රෝගීන් මේ වෙනකොට වාර්තා වෙමින් තියෙනවා විශාල ප්‍රමාණයක්. ඇත්තෙම මේ කාලය තුළ විශාල මානසික පීඩාවට පත් වෙලා ඉන්නේ අපොස උසස් පෙළ සිසුන් සහ විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙලා තියෙන සිසුන් සහ ඒ දෙමාපියන්. ඒ නිසා ඒ විභාග පැවැත්වීමට කටයුතු කරනවාද, එහෙම නැත්නම් කල් දානවාද කියන ප්‍රශ්නේ ජනතාව තුළ මේ වෙනකොට ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳව ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට දැනට නියමිත වෙලා තියෙන්නේ ඉරිදා එක වරුවක්. ඒ කියන්නේ 11 වෙනිදා උසස් පෙළ විභාගයේ ආරම්භ වෙන්නේ සඳුදා 12 වෙනිදා. දැනටමත් ඒ පිළිබඳ සාකච්ඡාවක් පවත්වමින් යනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ආරක්ෂක අංශ හා PHI දෙපාර්තමේන්තුව. අද දවල් දෙකට විතර අපි අවසාන තීරණයක් අරගෙන ඒ පිළිබඳව ඒ ගැන ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙනවා මාධ්‍ය සාකච්ඡාවක කරු කතාන.
දැන් එකක් 11 වෙනිදා ශිෂ්‍යත්ව විභාගයේ, 12 වෙනිදා මේ උසස් පෙළ විභාගයේ. දැන් ඊයේත් ඇදිරි නීති දාපු ප්‍රදේශවල සමහර වැඩිහිටියෝ මේ අපේ දරුවා ඉන්නේ වෙනතරක ටියුෂන් පන්තියක, මේ දරුවා එක්ක යනවා මේ වගේ දේවල් කියමින් ඇත්තටම දෙමව්පියෝ නොවන අය අවභාවිතා කරනවා ශිෂ්‍යත්වය සහ උසස් පෙළ. දැන් මේකේ භයානකකම තියෙන හැමතුමනි, මේකේ භයානකකම තියෙන්නේ දැන් ඉරිදටත් ඔය විදිහටම යන්න පුළුවන්. දැන් අපි දන්නවා පොලිසිය කියලා තියෙනවා මේ කොරෝනා ටෙස්ට් එක පොසිටිව් වෙච්ච අයට මේ නිරෝධායන කටයුත්තට ඇතුල් වෙන්න කියලා. ඇතුල් වෙන්නේ නැතුව කොටසක් මග අරිනවා. එතකොට මේ මග අරින අය වෙන දිස්ත්‍රික්ක වලට පැනීමේ අවදානමක් තියෙනවා. මොකද මේ අර ඇඟලුම් කර්මාන්තයත් එක්ක මේ මොහොතේ මේ ක්ලස්ටර් එක අහුවෙච්ච හින්දා ගොඩක් අය මේ ට්‍රේස් වෙනවට පොඩි භීතියක් දක්වන කණ්ඩායමක් ඉන්නවා. එතකොට දැන් ඒගොල්ලෝ වෙන දිස්ත්‍රික්ක වලට පැන ගැනීමේ අවදානමක් තියෙනවා. ඒ අය පාවිච්චි කරන්නේ මේ ටියුෂන් පන්ති ගියපු ළමයා ගේන්න යනවා. එහෙම නැත්නම් වෙන තැනක ඉන්න ළමයා ගේන්න යනවා. කොළඹ ඉන්නේ ළමයා බෝඩ් වෙලා ඒ ළමයා ගේන්න යනවා. මොකද දැන් ගම්පහ දරුවෝ විවිධ ප්‍රදේශවල ඉන්නවනේ. තෝලංගපුව සෙන්ට්‍රල් එකෙත් ඉන්නවා. කොළඹත් ඉන්නවා. දැන් ඒක අවභාවිතා කරමින් මේ දිස්ත්‍රික්ක වලින් පනින්න හදනවා මේ පොසිටිව් වෙච්ච අය. එතකොට ඉරිදටයි සඳටයි විශේෂයෙන් පැන ගන්න පුළුවන් chance එකක් එනවා. ඒ නිසා මේ සාකච්ඡාවේදී මෙන්න මේ භයානක තත්ත්වය ගැන හිතන්න. මෙතනින් පැනනොත් රට පුරාම පැන ගන්න පුළුවන්.
ඒකයි තත්ත්වය. ඒක ඇත්තයි මන්ත්‍රීතුමනි. එහෙම අවධානමක් තියෙනවා. ඒක නත් අපි සිතලා බලන දැන් මේ විභාගයේ මීට ඉස්සෙල්ලත් කල් දාලා තියෙනවා. එහෙනම් ඒ ශිෂ්‍යයන්ගේ දෙමව්පියන්ගේ ලොකු උවමනාවක් තියෙනවා තව දීර්ඝ ප්‍රමාදයකින් තොරව මේක තියන්න. ඉතින් ඒ නිසා අපි උපරිම උත්සාහය දරනවා ඒ අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාදාමයන්ට යටත්ව මේ විභාගයේ තියන්න. ඔබතුමා සඳහන් කරපු කාර්යනේ එහෙම අවධානමක් තියෙනවා. ඒකත් අපි සැලකීමට භාජනය කරලා සුදුසු තීරණයක් අද දවල් ගැනීමට බලාපොරොත්තු වෙනවා ගරු කථානායකතුමා.
චාල්ස් නිර්මල දානත් දෙන අමාත්‍යතුමා, තරුණ ඇමතුමා, කටුට ඇමතුමා,
කකන්රේ, ගරු කථානායකතුමනි, ආයන එක මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පල්ලි මුලනේ ග්‍රාමයේ පිහිටි ක්‍රීඩා පිටියේ ප්‍රසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් ව්‍යාකෘතිය මෙම අප අමාත්‍යාංශය මගින් හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වූ ව්‍යාකෘතියක් නොවේ. එසේනම් මේ සඳහා කිසිදු ප්‍රතිපාදන දායකත්වයක් හෝ තාක්ෂණික සේවාවක් සපයා නොමැත. එබැවින් අදාළ නොවේ. ආ දෙක පැන නොනගී, තුන පැන නොනගී ආ එක දෙක පැනනොනගි ඈ පැනනොනගි
ගෞරව සභානාර අවர்களே ගෞරව அமைச்சர் அவர்களே நான் இந்த கேள்வி வினா எழுதி கொடுத்த போது மாநகர அபிவிருத்தி அதிகார சபையினுடைய அமைச்சுக்கு தான் நான் எழுதி கொடுத்தேன் அப்படி இருக்கேக்கல உங்களுக்கு என்ன இந்த கேள்வி வந்ததுண்டு எனக்கு தெரியாது இந்த புத்தகத்தில் இந்த அச்சிட்டா பிறகு கூட நான் டேபிள் ஆஃபீஸுக்கு நேரடியாக போய் இது விளையாட்டுத்துறை அமைச்சுக்கு நேர இந்த கேள்வி வர இல்லை இது மாநகர அபிவிருத்தி அதிகார சபையினால புனரமைக்கப்படுகின்ற விளையாட்டு மைதானம் ஆகவே இந்த விளையாட்டு மைதானத்தினுடைய பதில் மாநகர அபிவிருத்தி அமைச்சு தான் வழங்க வேண்டும் என்று நான் சொல்லி திருப்பியும் இந்த கேள்வி ஏன் வந்தது என்று எனக்கு தெரியாது இது என்ன பிழை இல்லை இது கௌரவ அமைச்சர் அவர்களே என்ன பிழை இல்லை இது டேபிள் ஆபீஸில் நடந்த பிழை நான் எழுதி கொடுத்தது விளையாட்டுத்துறை அமைச்சருக்கு இந்த கேள்விகளை கொடுக்கல
ஓ கரு கதாநாயகத்துமணி அத்தனை சார்ஸ் மந்திரி கரு சார்ஸ் மந்திரி துமாட்டுக்கே வரதாக நிவையேக்க මොකද පහුගිය ආණ්ඩුවෙන් මේ ක්‍රීඩා පිට්ටනිය හදපුවා කොහෙද හැදුවේ කියලාවත් දන්නේ නැහැ. දැන් මේ උදාහරණයකට මේ අමාත්‍යාංශයේ බස්නාහිර සංවර්ධන. ඉතින් බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ කොහොමද කියලා මන්නාරමේ ක්‍රීඩා පිට්ටනියක් හදන්නේ. ඉතින් එතුමාගේ ප්‍රශ්නේ සාධාරණයි. මම හිතන්නේ මහලේකම්තුමාත් පටලැවෙන්නේ නැති බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මොකද උත්තරේ කරේ කියලා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රශ්නේ උත්තරයක් දෙන්න මෙවැනි ආයතන බොහොමයක් දිනවා කරු කතානායකතුමනි උත්තර දී ගන්න විදියක් නැහැ. අපේ අමාත්‍යාංශලත් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔබතුමා දැන් බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශෙත් නැහැ. ඔය කියන මහනගර සභාව එකක් නැති හින්දා ඒ UD එක හරහා තමයි වෙනව ඇත්තේ. අපි මේ පිළිබඳව හොයලා බලන්නම් ඉදිරියේදී කරු කතානායකතුමනි මෙවැනි තැන් තැන් වල හදලා තියෙන ක්‍රීඩා පිට්ටනිය සහ ක්‍රීඩාව හා සම්බන්ධ කාරණා සියල්ලම එක තැනකින් පරිපාලනය වෙන ව්‍යුහයක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මම හිතන්නේ අපේ ගරු ඇමතුමාටත් පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාටත් මේ ප්‍රශ්නේ ලේසි වෙනවා. එහෙම නැත්නම් මේ එක එක අය තමන්ට ඕන ඕන විදියට තැන් තැන් වල ගිහිල්ලා පහුගිය කාලේ මුදල් වියදම් කරලා තියෙන කරු කතානායකතුමනි.
හරි. ගෞරව அமைச்சர் அவர்களே இந்த விளையாட்டு மைதானம் தொடர்பாக நீங்கள் ஒரு பொறுப்பு வாய்ந்த அமைச்சராக இருக்கின்ற காரணத்தினால் இதை மாநகர அபிவிருத்தி அமைச்சுக்கு இதை ஆற்றுப்படுத்தும்படியும் நான் உங்களை இந்த நேரத்தில் கேட்டுக்கொள்வதோடு அதே நேரத்தில் மன்னார் மாவட்டத்தில் ஃபுட்பால் வந்து எங்களுடைய மாவட்டத்தில் தேசிய ரீதியில் நேஷனல் பிளேயர்ஸ் கூட அதிகளவான ஆக்கள் இருக்கிறார்கள். தாங்கள் விளையாட்டுத்துறை அமைச்சராக இருக்கின்ற காலப்பகுதியில் மன்னார் மாவட்டத்தில் ஃபுட்பாலுக்குரிய கோச் சரியான முறையில் இல்லை. தேசிய விளையாட்டு வீரர்கள் குறிப்பிட்ட ஒரு சில டிக்கோனி ஒரு சில போன்றவர்கள் தற்பொழுது அதை வழங்கியிருந்தாலும் தங்களுடைய அமைச்சினுடைய அனுசரணையை நான் எதிர்பார்க்க இருக்கின்றேன். ஃபுட்பாலை வளர்ப்பதற்காக
ගරු කතානායකතුමනි මේ පුහුණු කරුවාම්ගේ ගැටලුව පිළිබඳව ෆුට්බෝල් මන්නාරමට ෆුට්බෝල් ක්‍රීඩා විතරක් නෙවෙයි හැම ක්‍රීඩාවටදීම ගැටලුවක් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ හැම දිස්ත්‍රික් එකකටම අවශ්‍ය පුහුණු කරුවන් දිස්ත්‍රික් ඇසෝසියේෂන් එක්ක නැත්නම් දිස්ත්‍රික් ක්‍රීඩා සමාගම් සංවිධාන එක්ක ක්‍රීඩා සමාජ එක්ක සාකච්ඡා කරලා ඒ සඳහා තිරසාර විස්තුමක් ලබා දෙන්න. ඒ වගේම තමයි මම හිතන්නේ මෙතුමාට පුළුවන් අපි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් යෝජනාවක් අරගෙන ඒ යෝජනාව අපේ අමාත්‍යාංශයේ ක්‍රීඩාංගනයේ පවර ගන්න යෝජනාවක් කරන් දුන්නොත් අපිට පුළුවන් ගරු මන්ත්‍රීතුමනි ඒ ක්‍රීඩාංගනය හදලා අවසන් කළ දෙන්න. ඔබතුමා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ඒක යෝජනා කරොත් පුළුවන් ෆුට්බෝල් ෆෙඩරේෂන් එකට මම දැනුම් දෙන්නා පුහුණු කරුවන් සම්බන්ධයෙන් ඔබතුමාලට අවශ්‍ය සහාය ලබා දෙන්න කියලා. බොහොම ස්තුතියි.
හරි බොහොම ස්තුතියි. එස්එම් මරික්කාර මන්ත්‍රීතුමා ජල සම්පාදන මැතිතුමාගෙන් ඇසීමට.
අර කතානායකතුමනි කොළොන්නාව නගර සීමාවේ මේ මලා ප්‍රවාහන පද්ධති නොමැති ප්‍රදේශ පිළිබඳ ප්‍රශ්නය මම එතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි එතුමාගේ පළවෙනි ප්‍රශ්නය කොළොන්නාව රාජ්‍ය ලේකම් කොට්ටාසය තුළ ජල හා මලපවාන පාසුකම් නොමැති නිවාස සංඛ්‍යාව කොපමණද? ඒ පිළිබඳ උත්තරය 2012 ජනහා නිවාස සංගණනට අනුව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ ග්‍රාම නිලධාරී වසම් 46 පිහිටි මුළු නිවාස සංඛ්‍යාව 44,536කි. අනවසර ඉදිකිරීම් නොවන සියලුම නිවාස සඳහා ජල සැපයුම් ලබා දී ඇත. මලාපවාන සම්බන්ධතා නොමැති නිවාස සංඛ්‍යාව 41,746කි. දෙවෙනි කොටස එතුමා ආනවා මෙම නිවාස එක්කදා ඉහත පාසුකම් ලබා දීමේ වැඩපිළිවෙලක් තිබේද? වැඩපිළිවෙල කවරේද? ඔව්, එම වැඩපිළිවෙල පහත පරිදි වේ. ජල සම්පාදන පාසුකම් කොළොන්නාව ප්‍රාදේශීයකම් කොට්ටාසයේ පදිංචි කරුවෙකු සඳහා දැනට මණ්ඩලය තුළ ක්‍රියාත්මක සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නව ජල සම්බන්ධතාවයක් ලබා ගැනීමේ හැකියාව පවතී. මලාපවාන පහසුකම්. කොළොන්නාව මලාපවාන පද්ධතිය මගින් කොළොන්නාව නගරසභා සීමාව තුළ ඇති ග්‍රාම නිලධාරි වසම් 13න් වසම් 9ක පිහිටි නිවාස 2790ක් ආවරණය වේ. ඉදිරි වසම් 4න් අවශ්‍යතාවයේ ප්‍රමුඛතාවයේ මත හඳුනාගත් ප්‍රදේශවල පිහිටි නිවාස එකක 3700ක් සඳහා වසර 3ක් ඇතුළත පාත ව්‍යාපෘති මගින් මලාපවාන සම්බන්ධතා ලබා දීමට සැලසුම් කර ඇත. 1. අපජල සම්බන්ධතා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය. 2. සේදවත්ත අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතිය. කොළොන්නාව නගර සීමාවෙන් බැහැරව ඇති ග්‍රාම නිලධාරි වසම්වල පිහිටි නිවාස ආසන්න වශයෙන් 41746ක ප්‍රමාණයක් පූතික ටැංකි, සෙප්ටික් ටැංක්ස්, විමධ්‍යගත අපජල පද්ධති රිවත්, සනීපාරක්ෂක නොවන වලවැසිකිලි, සෙස්පිත් වැනි අවිධිමත් ක්‍රම මගින් අපජල බැහැර කරයි.
අරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මේ, දැන් ඊට කලින් මම කියන්න ඕන, දැන් මේ අර නගර සීමාවේ ඔක්කොම ගෙවල් වලට වතුර තියෙනවා කිව්වට එමත්තුමා ටිකක් හොයලා බලන්න. අනවසර නොවන ගෙවල් 2900ක් පමණ තියෙනවා. තවම සම්බන්ධතාවය ලැබිලා නැත්තේ අඩු ආදායම් ලාභී නිසා. ඒක ගැන පොඩ්ඩ හොයලා බලන්න. මේ ඉතුරු ටික හරිය ඔබතුමා කියපු එක. නමුත් ගරු ඇමතිතුමනි, මේ කොළොන්නාව නගරය පිහිටලා තියෙන මේ කොළඹ අහස පේන මානේ, එතකොට මේ අහස පේන මානේ ජීවත් වෙන ජනතාවට නගර සීමාවේ ග්‍රාම සේවා වසම් 13න් 9ක සම්පූර්ණ කම්ප්ලීට් කරලා නැහැ. 9ක වැඩ කිරීගෙන ගියා පහුගිය කාලේ. ඒ ග්‍රාම සේවා වසම් මේ 5ක විතර තියෙනවා මේ ප්‍රදේශ 30ක්. දැන් ඔබතුමාට මට මේ විස්තරය දෙන්න පුළුවන්. කුරුණියාවත්ත, ගාලවත්ත, දොස්තරවත්ත, කලන්සූරිවත්ත, සංගබෝධිමාවත්ත, කුමාරදාස ප්ලේස්, විමලාරාම්පාර, සාලවත්ත, පුවක්ගාවත්ත කියලා මේ කියන්න ගියොත් එහෙම කියන්න පුළුවන්. ඉතින් මේක සම්පූර්ණ වැඩපිළිවෙලක් කරොත් තමයි අර සේදවත්ත හදන අර මේ ව්‍යාපෘතියට මේ ටික ගේන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම ඔබතුමාන් ඉල්ලීමක් කරන්නේ, මේ අර සේදවත්ත ව්‍යාපෘතිය ඉදිරි අවුරුදු 3 කාලය තුල ඉවර කරනවා නම් ඒකට සමගාමීව මේක ඉවර කරන්න පුළුවන්ද සම්පූර්ණයෙන්ම නගර සීමාව ආවරණය කරන්න? මලප්‍රවාහනදතිය
ඔබතුමා කිව්වේ කොළොන්නාව නගර සභා ප්‍රදේශයේ තවත් 2600ක් අනවසර නොවන නිවාස තියෙනවා, ජලය ලැබී නැති.
ලේකම්
කොට්ටාසෙම නගර සභාව පමණක්
නෙවෙයි,
ඒ අයට ජලය ලබා ගැනීමට කිසිම ගැටලුවක් නැහැ, ජල සැපයුමේ අඩුවක් නැහැ. වමනා ඒ අයගේ ඉල්ලුම අනුව ඒවා සපයා දෙන්න පුළුවන්. ඒ අතර ජල සම්බන්ධතාවයකට ගෙවන වියදමේ අය ගෙවිය යුතුයි. ඒවා පිළිබඳව සවිස්තරාත්මක ගැටලු තියෙනවා නම් ඔබතුමා අපට ඒක යොමු කළොත් මම ඒවට මැදිහත් වෙලා ඒ ජල සැපයුම ලබා දෙන්න කටයුතු කරන්න. ඊළඟට ඔබතුමා ඒ සමගම අසු පළවෙනි අතුරු ප්‍රශ්නයට කොටස් දෙකයි. මේ දෙවෙනි කොටස ඔබතුමා කියනවා සේදවත්ත අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතිය මගින් ක්‍රමානුකූලව ක්‍රියාත්මක වුණොත් නිවාසයක 3700ක් සඳහා පමණක් නෙමෙයි, ඊට වඩා විශාල ප්‍රදේශයකට මේ මල පවහනය බැහැර කිරීම, ජල අපජල බැහැර කිරීම ක්‍රියාත්මක කළ හැකියි කියලා. ඉතින් ඒ පිළිබඳව ඔබතුමා පෙන්නුම් කරන යෝජනාවක් අපි අපේ නිලධාරීන්ට, ඉංජිනේරුවන්ට ඉදිරිපත් කළා. ඒ සේදවත්ත අපජල බැහැර කිරීමේ ව්‍යාපෘතිය වඩාත් සම්පූර්ණ ක්‍රියාත්මක භාවයකට ගන්න අපි ලෑස්තියි.
මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ඒක බල ඒක පිළිබඳව ටිකක් මේ බරපතල විදිහට ගත්ත එක. දැන් අර වතුර නැති වෙන්න එමත්තුමා හේතුව තමයි මම ඔබතුමාට ඊයේත් කිව්වා. පෞගිය කාලෙන් මේ මුළු කොළඹටම වතුර ගෙනියන්නේ කොළොන්නාව හරහා. හැබැයි මේ ජලපීඩන අඩු තත්ත්වයන් නිසා දවසට පැය දෙකේ ඉඳලා පැය හතර දක්වා වතුර කපන තත්ත්වයක් තිබෙනවා. මම හිටපු ඇමති රවුෆ් හකීම් ඇමතිතුමාගෙනුත් ප්‍රශ්න වට ගණනාවක් මේක සම්බන්ධව අහලා, දැන් ඒ වතුර ප්‍රමාණය වැඩි කිරීම නිසා දැන් වතුර ඇවිල්ලා තියෙනවා. ප්‍රමාණවත් වතුර ප්‍රමාණයක් තියෙනවා. මොකද සමහර දාස්වලට, සමහර ගෙවල් වලට පහත් භූමියක් නිසා පාන්දර දෙක වෙනකන් ඉන්න වෙනවා අධිපීඩණයෙන් වතුර ගන්න. ඒ නිසා දැන් වතුර ලබා දීමේ මේ හැකියාව මේ තියෙනවා. ඒ එක්කම දැන් නගර සීමාවෙන් ඔබට ගියාම කොළොන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කොටිකාවත්තේ මෙහා පැත්තට වැල්ලම්පිටිය හන්දියයි කොටිකාවත්ත හන්දියයි අතර අධි ජනගණත්වයක් තියෙන, විශේෂයෙන්ම මේ මේකොඩ කොළොන්නාව, බ්‍රැන්ඩියාවත්ත, මේ වගේම මාණික්කමුල්ල, කිත්තම්පහුව වැනි ප්‍රදේශවල වෙන්නවත්ත. දැන් එතන අධි ජනගණත්වයත් එක්ක මේ ක්‍රමවත් මල අපාන පද්ධතියක් තමන් හිතන මම දන්න තරමට ඔබතුමා ආවයින් පස්සේ හදුවත් දන්නේ නැහැ. එහෙම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් අර සේදවත්තට සමගාමීව වෙන්නේ ඔක්කොම නගර සීමාව ටික. එතකොට වැල්ලම්පිටිය සහ කොටිගාවත්ත හන්දිය අතර තියෙන දල වශයෙන් ජනගණත්වයේ තියෙන 60,000කුත් 80,000කුත් අතර
පුද්ගලයන් අහන්න වෙලා කාලය පිළිබඳ ගැටලුවක්.
මේකට සමගාමීව වැඩපිළිවෙලක් ගේන්න ඔබතුමාට පුළුවන් වෙයිද? අපි උදව් කරන්නම් ඒකට.
ඔබතුමාගේ උදව්ව ගැන මට බයක් තියෙනවා. ඒ නිසා උදව්ව නැතුව මේක කරන්න විදියක් මම බලන්න.
හරි. හරි බොහොම සුදි. බොහොම සුදි. මොහොමඩ් මුසාමිල් ඇමතුමා වෙළඳ ඇමතුමාගෙන් ඇසීමට.
මම අහනවා කතානායකතුමනි.
වෙළඳ ඇමතුමා. වෙළඳ ඇමතුතුමා.
අර කතානායකතුමනි මේ කරු මන්ත්‍රීතුමා අසා ඇති ප්‍රශ්නේ පළවෙනි කොටස මුදල් අමාත්‍යාංශයේ යටතේ පවතින ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දීලා තියෙන තොරතුරු අනුව 2015 සිට 2019 දක්වා මේ රටට ලුණු ආනයනය කළ ප්‍රමාණය එකතුව කිලෝග්‍රෑම් මිලියන 68,197ක් එක් එක් වර්ෂයෙන් වර්ෂයට අදාළ සංඛ්‍යා දත්ත මම පළමු ඇම්මුණුම වශයෙන් දක්වා තිබෙනවා. දෙවනුව ශ්‍රී ලංකා රේගුව ලබා දී තිබෙන තොරතුරු අනුව මේ වර්ෂ පහ තුළ 2015, 2016, 2017, 2019 වර්ෂවල ලුණු ආනයනය සඳහා දරලා තිබෙන මුළු වියදම රුපියල් මිලියන 1,108ක් ලුණු ආනයනය කළ රටවල් පිළිබඳ ඇමුණුම දක්වලා තිබෙනවා. ඊළඟට ආනයනය කළ සමාගම්වල නාමලේඛනය තැමුණුමක් වශයෙන් දක්වලා තිබෙනවා. ලුණු ආනයනය සඳහා වැය වූ මුණු මුදල බිලියන 1,108යි. අතුරු ප්‍රශ්න තිබෙනවද?
අතුරු ප්‍රශ්න නැද්ද ඔබතුමාට?
තියෙනවා කතාවක්.
ඉක්මනින්
නෑ කතානායකතුමනි, මට මේක පැටලිලා මං ඇහුවේ ලුණු ගැන. ලුණුද ලූණුද මේකෙ තියෙන්නේ?
ලුණු ලුණු පිළිබඳ මම
ඉලක්කම් දීලා ප්‍රශ්නේ දන්නවා. මේක සිංහල භාෂාවේ ලුණු සහ ලූණු කියන දෙකම එක විදිහට ලියවිලා තින්නේ. ඒකයි මම ඉංග්‍රීසි එකෙන් බලන්නේ මොකද්ද තියෙන්නේ කියලා. ආ සෝල්ට් ලුණු ගැන කතානායකතුමනි තියෙන්නේ මේක. මේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි ගරු ඇමතුමනි, දැන් මේ රටවටේම මහ මුහුදක් තියෙද්දී විශේෂයෙන්ම අපි දන්නවා වර්ග කිලෝමීටර් 520,000කට වැඩිය විශාල මේ මුහුදු තීරයක් අපට තිබෙනවා. එතකොට මේ විශාල මුදලක් වැය කරලා තමයි මේ ආනයනය කිරීම සිද්ධ කරලා තියෙන්නේ. එතකොට මේක දැන් නැවැත්වීමට කටයුතු කරලා තිබෙනවාද? මොකද මේ ලුණු ආනයනය කරන්න තරම් දූපතක් වෙච්ච ලංකාව පහුගිය අවුරුදු 6 අපි ලැජ්ජා
වෙනවා. මම හිතන්නේ මන්තිමා එතුමා ඇමතිතුමා උත්තර දුන්නේ ලුණු ගැන.
නමුත් මම ප්‍රශ්නේ අහලා තියෙන්නේ ලුණු ගැන.
දැන් කතානායකතුමනි මෙතන පොඩි මේ ප්‍රශ්නයක් තිබෙනවා ලුණුයි ලුණුයි පටලලා.
ඒ නිසා කාලේ නාස්ති කරන්නේ නැතුව අපි මෙතනින් ඕක නතර කරලා ආයෙ දවසක ප්‍රශ්නය අහමු.
ඔව්.
නිවැරදිව. බොහොම ස්තුතියි. වේලු කුමාර් මන්ත්‍රීතුමා වැවලි කර්මාන්ත ඇමතිතුමා ගැසි.
ගරු කතානායකතුමනි ප්‍රශ්න අහනවා.
ඔව් ඇමතිතුමා.
කතානායකතුමනි, ගරු කතානායකතුමනි.
ඔව්.
ඊළඟ සතියේ ප්‍රශ්නේ බලලිවිල උත්තර දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි. කොහොමද නර්මන්තුමා?
ගරු කතානායකතුමනි, ඔබතුමාට ස්තුති වන්දනා. විශේෂයෙන් ප්‍රශ්න ඇසීමේදී ඔබතුමා රීති ප්‍රශ්න මම දන්නවා. බොහොම පැහැදිලිව මේ ප්‍රශ්නය සඳහන් වෙලා තියෙනවා. දැන් මේක පැටලිලිලක්ට වඩා වෙලා තියෙන්නේ. දැන් මේ ආණ්ඩුවට ලුණු ගැන අහන්න පුළුවන් වුණාට
හරි හරි මන්තුමා. ඔය ප්‍රශ්නේ උතනින් නතර කරන්න. ඔය ඇති. ඔව් ඔබතුමා ප්‍රශ්නය අහන්න.
ඔව් ගරු කතානායකතුමා ප්‍රශ්නය අහනවා.
ගරු කතානායකතුමනි සති දෙක කාලයක් ඉල්ලනවා.
බොහොම ස්තුතියි. ඔව්
අවස්ථාවක් දෙන්න. පුංචි පෑදලි කිරීමකට අවස්ථාවක් ලබා දෙන්න.
ඔව්.
කොවිඩ් 19 වසංගතයේ මානුවර දිස්ත්‍රික්කයේ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසියේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිති ලෙවලන් වත්තේ සේවිකාවන් දෙදෙනෙකුට ඇති වෙලා තියෙනවා කියලා ලොක්ඩවුන් කරලා තියෙනවා පවුල් 28ක් පමණ ලෙවලන් වත්තේ නිව් ෆොරස් ඒ ඩිවිෂන් එකේ. අපි දන්නවා පළවෙනි ඒ අධිරේයේදී වතුකරය මේකට වතුකරයට ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. නමුත් අද වෙනකොට අවදානම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපි දන්නවා සෞඛ්‍ය වශයෙන් ඉතාමත් පාත් මට්ටමක මේ වතු ප්‍රදේශ තියෙන්නේ. ඒයින්ද රජයක් වශයෙන් මේ පිළිබඳව විශේෂ වැඩපිළිවෙලක් සාකච්ඡා කරලා තියෙනවාද? ඒ වගේම ඒ ඉන්නේ කම්කරුවන් දෛනිකව කුලී කම්කරුවන් ඉන්නේ. ඉතින් ලොක්ඩවුන් කරපු ගමන් ඒ කම්කරුවන්ගේ ඒ දෛනික ඒ කැමබීම පිළිබඳව ආධාරයක් ලබා දීම පිළිබඳව වැඩසටහනක් දැන් වෙනකොට ආරම්භ කරලා තියෙනවාද? සාකච්ඡා කරලා තියෙනවාද? මට පැහැදිලි කරන්න පුළුවන්ද?
පැවිදි කර්මාන්තයට
ගරු කථානායකතුමනි, මේ ගැන සුවබල නිසා තමයි ලොක්ඩවුන් කරලා තියෙන්නේ. අපි පහුගිය කාලේ වගේම ඔවුන්ට අවශ්‍ය කෑම බීම ලබා දෙන වැඩපිළිවෙල රජයක් හැටියට ඒ වගකීම අපි බාර ගන්නවා කියන එක මේ රජ ප්‍රකාශ කරනවා.
බොහොම ස්තුතියි අග්‍රාමාන්ත මේ විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන. විශේෂයෙන්ම මිනුවන්ගොඩ දියුලපිටිය ප්‍රදේශයේ අර කෝවිඩ් පොකුර අද පෙරවරු වෙනකොට 850 පැනලා තිබෙනවා. ඒක එන්න එන්නම වැඩි වෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු මේක මේ පොකුරකින් ක්ලස්ටරෙකින් කමියුනිටි ස්ප්‍රෙඩ් එකකට, ඒ කියන්නේ සමාජ ව්‍යාප්තියකට යෑම නතර කිරීම. ඒ නිසා මම විශේෂයෙන්ම මතක් කරන්නට කැමති මේ වෙනකොට බරපතල ප්‍රශ්න ගණනාවක් උද්ගත වෙලා තිබෙනවා. ඒ තමයි කෝවිඩ් රෝගීන්ට අවශ්‍ය ඇඳන් ප්‍රමාණය අද නිර්මාණය වෙලා නැහැ. කාන්තා රෝගීන් අතර ගර්භණී මව්වරුන්ට වෙනමම ලබා දෙන විශේෂ ප්‍රතිකාරක වැඩසටහන් අද ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම මේ හදිසි අවස්ථාවේ ප්‍රමාණවත් වෙන්ටිලේටර්ස් සහ අනෙකුත් වෛද්‍ය උපකරණවල අද දවසෙත් හිඟයක් තිබෙනවා. ඒ වගේම ප්‍රවාහනය කිරීමේදී ගිලන් රට තුල මේ ඉන්ෆෙක්ට් වුණු අයත් ආසාදිත තත්ත්වයට පත් වුණු අයත් ඒ නොවුණු අයත් එකට ට්‍රාන්ස්පෝර්ට් කරන ප්‍රවාහනය කරන තත්ත්වයක් බස් වලත් ඒ වගේම ගිලන් රට වලත් ක්‍රියාත්මක වෙනවා. හොඳට මතක තබා ගන්න ඕන මේ 800 ගානක ගාන මේ ෆස්ට් කන්ටැක්ට්ස් ලගේ පමණයි. එතකොට සෙකන්ඩ් තර්ඩ් කන්ටැක්ට්ස්ලා තාම ට්‍රේස් කිරීම සහ ටෙස්ටිං කිරීම පරීක්ෂා කිරීම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම යටිතල පහසුකම් වලත් පිරිස් කළමනාකරණයේදීත් පිරිස් සම්පතෙත් මානව සම්පතෙත් අඩුපාඩුකම් තිබෙනවා. ඒ වගේම ටෙස්ටිං කිරීම සඳහා අවශ්‍ය පුද්ගලින්ගේ හිඟයකුත් තිබෙනවා. දැන් මේකේ බරපතලම ප්‍රශ්නේ මම මේක ඔබතුමාට කියන්නට ඕන, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍ය අලුත්ගේ මැතිතුමා හෙළිදරව් කරලා තිබෙනවා මේ වැළඳුණු අවස්ථාවේ මූලාශ්‍රය හොයාගෙන නැහැ. අනිකුත් හැම අවස්ථාවකදීම මූලාශ්‍රය හඳුනාගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ අලුත් වෛරසයක් කියලා ඒකේ සාන්ද්‍රණය අධික තත්ත්වයක තිබෙනවා කියන එකත්, ඒ වගේම මේ වෛරස් ලෝඩ් එක ඒ වගේම සාන්ද්‍රණය අධික වීම තුළ වෛද්‍ය පර්යේෂණ දෙපාර්තමේන්තුව කියනවා මේක වෙනමම ස්ට්‍රෑන්ඩ් එකේ වෛරසයක් කියලා. ඉතින් මේ කරුණු කාරණාත් සමග මම ඔබතුමාට අවධාරණය කරන්න කැමතියි, මේ පළවෙනි රෝගියාව හඳුනාගත්තේ බෝධික සමරසේකර කියන ශ්වසන රෝග විශේෂඥ වෛද්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායමක්. දැන් ඒ සියලු දෙනාම මේ සෞඛ්‍ය අංශයේ සියලු දෙනාම හඳුන්වන්නේ සුවවිරුවන් හැටියට. දැන් මේ සුවවිරුවන්වත් නිරෝධායනය කරනකොට ඒ අයට වෙනමම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ අයවත් මේ ඔක්කොම එකට දාලා තමයි නිරෝධායනය කරන්නේ. ඒ සුවවිරුවන්ගේ ඉල්ලීමක් තියෙනවා විශේෂයෙන්ම එහෙම කරන්නට එපා. ඒ අයගේ නිරෝධායනය වෙනමම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නයි කියලා. ඒ වගේම මේ සුවවිරුවන්ට ලබා දෙනවයි කියපු දීමනා ටික ලබා නොදීම තුළ ඒ අය මානසික වශයෙන් යම් පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම අද දවසේ පිළිකා රෝගීන්ට ලබා දෙන බෙහෙත්වල බරපතල හිඟයකුත් තිබෙනවා. කෙලින්ම රෝහල් වලින් කියනවා ගිහිල්ලා ෆාමසි වලින් මුදලට අරන් එන්න, ඊට පස්සේ ඒ බෙහෙත් ටික ලබා දෙන්න කටයුතු කරනම් කියලා. ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නය තුළ බරපතලම ප්‍රශ්නේ මොකක්ද දන්නවද? දැන් සෞඛ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා, සෞඛ්‍ය ඇමතිතුමියක් ඉන්නවා. අපි ඊයේ දවසේ බලාගෙන හිටියා මේ සභාවට ඇවිල්ලා මේ පවතින තත්ත්වය පිළිබඳව, මේ කරුණු කාරණා පිළිබඳව මොකක්ද මේ සිදුවෙන්නේ, මොනවද සත්‍ය දත්ත, කොහොමද රජය ගන්න ක්‍රියාමාර්ගය, ඒක ගැන පැහැදිලි කිරීමක් කරයි කියලා. දැන් ඊයේ දවසෙත් සෞඛ්‍ය ඇමතිතුමිය නැහැ මේ සභාවේ. එතුමියට පුළුවන් විශේෂ ප්‍රකාශයක් කරන්න. අද දවසෙත් නැහැ.
ඉන්නවා.
ආ, දැන් ආවේ. හැබැයි මම
දැන් ආවේ.
සමා වෙන්න. මම ඔබතුමා දිහා බලාගෙනයි මම ආමන්ත්‍රණය කරේ. නමුත් එතුමියට යුතුකමක් තිබුණා. දැන් බලන්න මේ ලිපි ලේඛනාදිය පිළිගැන්වීම තුල එතුමියට පුළුවන් විශේෂ ප්‍රකාශයක් කරන්න. දැන් වර්තමානයේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මේ ටෙස්ට් කරලා හමු වුණු අයවයි, එහෙම ප්‍රශ්නයක් නැති අයවයි දෙගොල්ලොම එකට ප්‍රවාහනය කිරීමේ ප්‍රශ්නයක්. ඉතින් ඒකට යම්කිසි විසඳුමක් ලබා දෙන්නට ඕන. ඒ වගේම විශේෂයෙන්ම ජනවාරි මාසෙත් පෙබරවාරි මාසෙත් මේ කොරෝනාව ගැන කියනකොට හැමෝම සමච්චලයට ලක් කරා, ඒක විහිළුවකට ගත්තා. දැන් අපි හිතුවා මහමැතිවරණ සමයේ කිව්වා කෝවිඩ් ඉවරයි, සම්පූර්ණයෙන්ම විසඳලා තියෙන්නේ. නමුත් අද කොහොමද මේ මහා රැල්ලක් ඇති වෙලා තිබෙන්නේ? ඒ වගේම ගරු කථානායකතුමනි, ඒ වගේම අපිට දැනගන්න කැමති ගරු කථානායකතුමනි, මේකට කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපිට දැනගන්නට තිබෙනවා ටෙස්ට් කරන්න නැතුව, චෙක් කරන්න නැතුව ඉන්දියානු ජාතිකේ හෝ ජාතිකින් කණ්ඩායම මේ කර්මාන්ත ශාලාවට ඇවිල්ලා මේ දේ සිදු වුණයි කියලා. එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. ඉතින් මේව ඔක්කොම කටකතාද, මේවා සත්‍යද, මේවා අසත්‍යද, මේ සියලු දේ පිළිබඳවම මම කියනවා අපේ ගරු ඇමතිතුමියට බොහොම ගෞරවයෙන් කරුණාකර හෙළිදරව් කරන්න. රටේ ජනතාව බලාගෙන ඉන්නවා මොකද්ද සිදුවෙන්නේ කියලා. මොකද ඇත්ත වශයෙන්ම අපිත් ප්‍රගතිශීලී නූතනවාදී විපක්ෂයක් හැටියට අපි උපරිම සහයෝගය ලබා දෙන්න, අපි උපරිම ශක්තිය ලබා දෙන්න. අපි විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ මම කනගාටු වෙනවා මේ වගකිව යුතු ඇමතිවරු කොරෝනාව විහිළුවකට බාර අරගෙන තිබීම ගැන. මෙච්චර 800 ගාණක් කොරෝනා වැළඳිලා තිබෙනවා, ඔක්කොම 1600ක්ද කොහෙද ටෙස්ට් කරනවා. මේ ඔක්කොම ෆස්ට් කන්ටැක්ට් විතරයි. සෙකන්ඩ් කන්ටැක්ට්, තර්ඩ් කන්ටැක්ට් තමයි ටෙස්ට් කරලත් නැහැ. මේ හැමෝටම මේක විහිළුවක් බවට පත් වෙලා මේ ආණ්ඩු පාර්ශවයේ. එහෙම හොඳ නැහැ. මේ වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ ගරු සෞඛ්‍ය ඇමතිතුමියගෙන් කරුණා කරලා එතුමියට ඊයේ දවසේ තිබුණා තත්ත්වය පැහැදිලි කිරීමේ ප්‍රකාශයක්
කරලා
අද දවසේ
මේ
මොහොතේවත් කරුණා කරලා මේක පිළිබඳව පැහැදිලි
කිරීමක් කරන්න. හරි.
ගරු කථානායකතුමනි, මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. විශේෂයෙන්ම මෙම පාර්ලිමේන්තුවෙන් මම සමාවිල්ලා හිටිනවා. ඊයේ මගේ පියාගේ වාර්ෂික දානමය පින්කම තිබුණා. ඒ නිසා මට පාර්ලිමේන්තුවට එන්නට බැරි වීම ගැන මම සමාවිල්ලා හිටිනවා. නමුත් 27-2 යටතේ පක්ෂනායකතුමන්ලා විසින් අසන ප්‍රශ්නයක් ඊයේ පෙරේද රෑ වෙනකොටත් බාර දීලා තිබුණ නැහැ. පෙරේද හවස් වෙනකොටත් විශේෂයෙන්ම රටේ තත්ත්වය ගැන මම ගරු කථානායකතුමනි, අපි කියන්නට ඕනේ රජයක් විදිහට අපි තීන්දුව තීරණ ගන්නේ දේශපාලන වශයෙන් අවශ්‍යතාවයකට නෙවෙයි. අපි කොවිඩ් රෝගය මර්ධනය කිරීම සඳහා තීන්දුව තීරණ ගැනීමේදී සෑම අවස්ථාවකම සෞඛ්‍ය අංශයේ විශේෂඥ මතයට ගරු කරලා ඒ අය ලබා දෙන උපදෙස් අනුව තමයි මේ රටේ මේ කොවිඩ් 19 රෝගය මර්ධනය කරන්න අවශ්‍ය තීන්දුව తీරන ගැන. ඒවදී විශේෂයෙන්ම මම කියන්නට ඕනි ඊයේ දවස ඇතුළත පමණක් PCR ටෙස්ට් 4800ක් පමණ අපිට කරලා තියෙනවා. එය ඒ කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින් පමණක් නෙවෙයි, ඒ සේවකයින් සහ මේට සම්බන්ධ ඒ සියලු දෙනාගේම ළඟම ආශ්‍රිතයන් නුත් අපි පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. ඒ වගේම ඒ ළඟම ආශ්‍රිතයින්ගේ ආශ්‍රිතයනුත් මේ වන විට පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. විශේෂයෙන්ම සමාජය තුළින් ඊයේ දවස පමණක් අපි 1816ක් ඒ සමාජය තුළිනුත් අපි නියදී පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. ඒ වගේම කිසිම රෝගියෙක් අපි සැක සහිත රෝගීන් සහ රෝගීන් එකට ප්‍රවාහන කටයුතු කරන්නේ නැහැ. මේ PCR පරීක්ෂණ වලින් තහවුරු වුණාට පස්සේ එම අය ඇම්බියුලන්ස් වලින් තමයි අපි රෝහල් වෙත ගෙනියන්නේ. රෝහල් මේ වන විට අපි රෝහල් ගණනාවක් ප්‍රතිකාර කිරීම සඳහා අපි වෙනමම වෙන් කරලා තියෙනවා. ඒ වගේම නෙවිල් ප්‍රනාන්දු රෝහල අලුතෙන්ම අද දවස ඇතුළත කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අපි යොදා ගන්නට තීන්දුව කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා රටක් විදිහට රජයක් විදිහට ඉතාම ඌමනාවෙන් වගකීමෙන් එතුමන්ලා මේ කාර්යභාරයට සෞඛ්‍යංශත් එක්ක සාකච්ඡා කරනවා, ආරක්ෂක අංශත් එක්ක සාකච්ඡා කරනවා. අද උදේ 10ටත් අතිගරු ජනාධිපතිතුමා සෞඛ්‍යංශ ආරක්ෂක අංශත් එක්ක සාකච්ඡාව පවත්වනවා. මේ වන විටත් එම සාකච්ඡාවේ ඉඳලයි මම මෙතෙන්ට සහභාගී වුණේ. එනිසා අපි මේ පාර්ලිමේන්තුවට ඉතාම වගකීමකින් කියනවා මේ සඳහා අපි කන්ටැක්ට් ට්‍රේසිං, එහෙම නැත්නම් කොහොමද මේ සියලු රෝගීන්ගේ ළඟම ආශ්‍රිතයන් සහ මේ රෝගය කොහොමද ආවේ කියන එක ගැන අපි නිරන්තරයෙන්ම අපි පරීක්ෂණ පවත්වමින් විශේෂයෙන් බුද්ධ්‍යංශ සහ සෞඛ්‍යංශ එකට එකතු වෙලා අපි වැඩ කරමින් මෙතෙක් ලෝකයේ මුළු දකුණු ආසියානු කලාපයට සහ ආසියානු කලාපයටම පරමාදර්ශී රටක් විදිහට අපේ රට කටයුතු කරගෙන ගියා කොවිඩ් 19 මර්ධනය සම්බන්ධයෙන්. ඒ ආකාරයෙන්ම කටයුතු කරන්න අපි ඒ ආකාරයෙන්ම අපේ කැපවීම අපේ කටයුතු කිරීම සිදු කරන බව අපි මේ විපක්ෂයට සහ අපේ පාර්ලිමේන්තුවට අපි ගෞරවයෙන් සඳහන් කරනවා. ඒ වගේම වෛද්‍යංශ ගරු විපක්ෂ නායකතුමා සඳහන් කළා රෝහල්වල සිටින කාර්ය මණ්ඩල නිරෝධායනය කිරීමේදී යම් ප්‍රශ්නයක් සිද්ධ වුණා කියලා. අපි ඊයේ එක දවසක් තමයි ඔවුන් අපි යොමු කළා එතන අපාර්ට්මන්ට්ස් වගේ තියෙන තැනකට. නමුත් ඒ අයගේ යම් සෑහීමකටපත් නොවේ නම් අපි වහාම ඒ අය ඊයේ දවස ඇතුළත මම අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනදා මෙන්ම ගිය සරවල් වල අපි ඩොල්ෆින් හෝටලේ තමයි නවාතැන් පහසුකම් දුන්නේ කොරන්ටයින් කරන කාලය තුළ. ඒ ආකාරයටම කටයුතු කරන බව සහරෝහ මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය හෝටල් අඳුනාගෙන ඒ සඳහා ඔවුන්ව පිටත් කර යවීමට උපදෙස් ලබා දීලා තියෙන බවත් මම පාර්ලිමේන්තුවට සඳහන් කරනවා. ඉතින් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් තවත් මොනවා හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් මට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගරු ඇමතුමිය බොහොම ස්තුතියි ඔබතුමියගේ පිළිතුරට. මෙතන ඔබතුමියගේ අවධානය යොමු යුතු ප්‍රශ්න කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි අර සුවවිරුවන් මේ මොහොතෙත් හබරාදුව බල ප්‍රදේශයේ සාමාන්‍ය නිරෝධායනය වෙන තැනක ඉන්නේ. එයා බොහොම කලකිරීමකට ලක් වෙලා සිටිනවා. ඔබතුමිය ඒ විශේෂඥ වෛද්‍ය බෝධික සමරසේකර ඇතුළු ඒ කණ්ඩායමේ ඒ தත්ත්වය හොයලා බලන්න මම ඕනනම් ඔබතුමියට සම්බන්ධ කරගන්න අවස්ථාවක් ලබා දෙන්නම්. ඒක එකක්. අනිත් එක තමයි මේ පොසිටිව් ටෙස්ට්, ඒ කියන්නේ මේ රෝගී தත්ත්වයට පත් වුණ අයවයි නෙගටිව් ටෙස්ට් කට්ටියව, ඒ කියන්නේ ඒගොල්ල රෝගී තත්ත්වේ නැති අයවයි දෙගොල්ලොම එකට ප්‍රවාහණය කිරීමේ ගැටලුවක් තිබෙනවා. ඒක ඔබතුමිය හොයලා බලන්න. ඒක විශේෂයෙන්ම බස්වල ප්‍රවාහණය කරනකොට තමයි ඒක සිදු වෙලා තිබෙන්නේ. ඔබතුමිය ඒක ගැන හොයලා බලලා ඒ සුදුසු කටයුතු කරන්න. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි මම ඔබතුමියගෙන් අහන්නට ඕන, අපේ රටේ දැන් අපිට තියෙන දත්ත අනුව මම මේ සීරු තොරතුරු සභාගත කරනවා, හැන්සල් ගත කරනවා. දැනට ටෙස්ට් කරලා තියෙන්නේ 303,381ක් වගේ ගාණක්. ඉතින් ඇත්ත වශයෙන්ම මේ ටෙස්ටිං ප්‍රොසෙස් එක, ඒ කියන්නේ මේ පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියාවලිය, ඇත්තටම යම් යම් අයගේ චෝදනාවක් තියෙනවා පහුගිය කාල තුල, විශේෂයෙන්ම මැතිවරණ කාලයේ ඉන් පසුවත් යම් අඩාල වීමකට ලක්ුණයි කියලා. ඉතින් මම ඔබතුමින් ඉල්ලීමක් කරනවා, එහෙම දෙයක් වුණාද නැද්ද කියන එක හොයලා බලලා මේ අකණ්ඩව ටෙස්ට් කරන එක, ටෙස්ට් ඒ පරීක්ෂණ කිරීමේ ක්‍රියාවලිය අකණ්ඩ ක්‍රියාවලියක් හැටියට මේක මේ සංඛ්‍යාලේඛන අඩු වුණාද මැඩ පැවැත්වුවද කියන කාරණා හොයලා බලන්නේ නැතුව මේ ටෙස්ටිං ප්‍රොසෙස් එක අකණ්ඩව ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මේ සංඛ්‍යාලේඛන පිළිබඳව මම මේක සභාගත කරනවා. ඒ වගේම මම ඔබතුමීට අවසාන කාරණාව කියන්න කැමතියි. මේ පණිවිඩ ලබා දීමේදී sannivedaneedi මම හිතන්නේ මේකට වැඩිය සම්බන්ධීකරණයක් සිදු වෙන්නට ඕන. දැන් ඊයේ දවසේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමේ පණිවිඩය ඊයේ දවසේ ක්‍රියාත්මක වුණා. ඒ පණිවිඩය දාලා මේ ගවර්න්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ ইনফরমේෂන් ඩෙස්ක් Facebook එකේ දාලා විනාඩි 15 ඉවත් කරලා ඒක ආපහු අද උදේ දැම්මා. ඉතින් මම කියන්නේ මේ වගේ වැදගත් පණිවිඩයක් ඇඳිරි නීතිය පිළිබඳව දානකොට පොලිස් බල ප්‍රදේශ ගණනාවකට, මම හිතන්නේ 14කට හෝ 17කට වගේ විශාල බල ප්‍රදේශයක දානකොට පොඩ්ඩක් ඒක ගැන හොඳට හොයලා බලලා ඒක දාන නැත්නම් අර කර්ෂණ රාජකාරණ මැතිතුමා කිව්වා වගේ අර වැරදි පණිවිඩයක් කරනවා රටේ ජනතාවට.
තත් කතානායකතුමනි, එතුමා මතු කරපු කාරණාම වලට මම අවශ්‍ය කාරණා ඉදිරිපත් කරා. දැන් ආයසරයක් කියන්න ඕනි, කිසිම විදියකට කොවිඩ් රෝගීන් විදියට තහවුරු වෙච්ච රෝගීන් අපි සාමාන්‍යයත් එක්ක ප්‍රවාහණය කළෙත් නැහැ, කරන්නෙත් නැහැ. සියලු දෙනාම ගිලන් රතවල තමයි ඔවුන්ව අපි රෝහල් කලා යොමු කරන්නේ. දෙවැනි කාරණය මේකට ගරු ඇමතුමා මේකට උත්තරේ දීලා. ඊළඟ කාරණය, අපි ටෙස්ටින් දිගින් දිගටම සිදු කළා. විශාල විශේෂයෙන්ම අපි උපදෙස් ලබා දුන්නා තිබුණා ලංකාවේ ප්‍රධාන රෝහල් හැම එකම දවසකට 10 බැගි බේස් හොස්පිටල් ඇන් අබව් දවසකට අනිවාර්යයෙන්ම රෝගීන් 10 දෙනෙක් ටෙස්ට් කරන්න කියලා. ඒ අනුව තමයි අපිට මේ රෝගියාවත් අපිට සොයා ගැනීමට පුළුවන්කම ලැබුණේ. ඒ නිසා අපි කමියුනිටි සාම්පලින් නැත්නම් මහජනතාවගෙන් සාම්පල් ලබා ගැනීම සහ රෝහල් වලින් සාම්පල් ලබා ගැනීම අපි දිගින් දිගටම අපි අතෑරියේ නැහැ. දිගින් දිගටම මේ කටයුතු සිදු කරමින් පවතුනා. ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අපි ඇත්තරම හබරාදුව ප්‍රදේශයේ තියෙන සාමාන්‍ය තැනක් නෙමෙයි. එය අපාර්ට්මන්ට් විදිහට තියෙන කාමර දෙකක් එක්ක තියෙන පහසුකම් සහිත තැනක්. හැබැයි ඒතෙන්ට අපි යොමු කළා වගේම ඊයේ දවස ඇතුළත අපි පියවර ගත්තා. අද වෙන විට ඒ අය අද උදේ වෙන විට අවශ්‍ය හෝටල් වලට ඔවුන්ව අපි සම්බන්ධ කරනවා. ඒ අයට අවශ්‍ය සියලු වගකීම් අපි වෙනමම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් යටතේ ඔවුන්ගේ පහසුකම් සුවබැලීමට වෛද්‍ය චම්පිකා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පත් කරලා තියෙනවා. සෞඛ්‍ය සේවකයින්ගේ අවශ්‍ය පහසුකම් සහ ඒ කටයුතු සොයා බැලීමට. ඒ නිසා රජයක් විදිහට අපි මේ රටේ මේ රෝගය මර්ධනය කරන්නට මෙතෙක් ගත්ත ක්‍රියාමාර්ගයේ වගේම මේ කටයුත්තෙදිත් ඉතාම වගකීමකින් කිසිදු පැහැරහැරීමක් නැතුව ඒ කටයුතු ඉටු කරලා තියෙන බව මේ වෙලාවේ මම මේ පාර්ලිමේන්තුවට ගෞරවයෙන් සඳහන් කරනවා.
බොහොම ස්තුතියි. මේ රීති ප්‍රශ්නයක් මුලින්ම
ගරු ඇමතුමිය, මේ කොරෝනා මර්ධනය සම්බන්ධයෙන් ඔබතුමිය හොඳින් මේ කටයුත්ත කරගෙන යනවා. අපි දැක්කා මේ පහුගිය දවස් ටිකේම දිගින් දිගට ජනාධිපතිතුමත් එක්ක සම්බන්ධ වෙලා මේක පාලනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා. මේ විපක්ෂ නායකතුමා අද ප්‍රකාශ කරපු නිසා එතුමාත් මේ කොරෝනා පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා. එතුමා ඒ පිළිබඳ මං ඉදන්නේ විශේෂ දැනුමක් එතුමාට තියෙනවා. එතුමා පසුගියදා කොරෝනා හැදිච්ච වෙලාවෙත් ප්ලැකනිල් කියන ඖෂධය භාවිතා කරන්න කියලා එතුමා වෛද්‍යවරුගේ උපදෙස් මත දුන්නා. ඒ නිසා මේ එතුමාගේ වෛද්‍ය උපදෙසුත් පොඩ්ඩක් සැලකිල්ලට ගත්තොත් හොඳයි මේකෙදි. මොකද ඒක පාවිච්චි කරාට පස්සේ මොනවද උනේ කියන එකත් අපි දන්නවා.
හරි, බොහොම ස්තුතියි. ඈ
ගරු කථානායකතුමනි, සුපුරුදු පරිදි
ආනන්ද
අලුත්ගමගේ මැතිතුමා ඉදිරිපත් කරපු අදහස් විකෘති කිරීමේ විශේෂඥයෙක් හැටියට වැරදි ප්‍රකාශයක් කරා. ඔය බෙහෙත් වර්ග පිළිබඳව මම අදහස දැක්වේ
ඔබතුමා දැන්
නෑ, මට ඒක පැහැදිලි කරන්න ඉඩ දෙන්න. ඒවා අපි ඉදිරිපත් කරන්න, මම ඉදිරිපත් කරන්නට යෙදුනේ විශේෂයෙන්ම නෑ, මට කරුණු කාරණා ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. මම ඒක ඉදිරිපත් කරේ විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් විවිධ වෛද්‍ය ආයතන ඉදිරිපත් කරපු අදහස් අපේ රටට සුදුසුද නුසුදුසුද කියන කාරණාව ගැන හොයලා බලලා සුදුසුනම් එය ක්‍රියාත්මක කරන්න.
විපක්ෂ නායකතුමෝ, අනවශ්‍ය විවාදය අපි ඔතනින් නතර කරමු. ඈ, අපි නතර කරගනිමු. ඕක තවදුරටත් ගෙනියන්න එපා. ඈ, ඈ, අපේ කාලය නාස්ති වෙනවා. අපේ කාලය නාස්ති වෙනවා. ඔව්. යව ඔබ අපි ඊළඟ පියවරට යන්න. අද දවසම යන්න. ඔව්. අද දින න්‍යාය පත්‍රයේ 1 සිට 8 දක්වා ප්‍රමුඛයි. ඔව්. මම හර්ෂණ කියන්නේ.
මම ඉල්ලුවනේ සර්. ගරු කථානායකතුමනි, ගරු සෞඛ්‍ය ඇමතිතුමියගෙන් අහන්න කැමති විශේෂයෙන්ම දැන් මේ කාරණාව මේ වැදගත් කාරණාවක් නිසා කතා කරන්නේ, මේ කාරණාව නිසා. එතකොට එතුමි සඳහන් කරපු කාරණාවත් එක්කම අපි බොහොමත්ම සතුටු වෙනවා මේ සොයා ගැනීම පිළිබඳව.
හරි, ඔය ඔය කතා කරන්න නෙමෙයි මේ ඇති. ඈ, ඔව්, හර්ෂණ කියන්නේ.
ගරු කථානායකතුමනි, මට කරුණා කරලා අවසර දෙන්න මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ප්‍රශ්නයේ හින්දා ඔබතුමාගේ අවසර දෙන්න. ගරු අමාත්‍යතුමනි, මේ ඔබතුමිය කිව්ව ආකාරයට දැන් මේ ට්‍රේස් කරගෙන යනවා. නමුත් අද වෙලා තියෙන තත්වය ඔබතුමියට පැහැදිලි, ඉතා පැහැදිලිවම 100ට තිබ්බ ආසතියෙන් සංඛ්‍යාව දැන් 850ට වැඩි වෙලා තියෙනවා. තවමත් ගම්පහ දිස්ත්‍රික්කයේ කර්ෆියු දාලා නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ වශයෙන් අද කැලණිය, බියගම වගේ ප්‍රදේශවල සාමාන්‍ය තත්වයෙන් ජනතාව පෑලියගොඩ, විශේෂයෙන්ම වත්තල මේ ප්‍රදේශ ගණනාවක තාම කර්ෆියු දාලා නැතුව, මේ පොලිස් ඇදිරි නීතිය නැතුව සාමාන්‍ය විදියට ගත කරනවා. දැන් අද උදේ තමයි ඇත්තටම මේ විශාල ප්‍රදේශයක කිරිඳිවැල, පූගොඩ, හංවැල්ල මේ වගේ මේ කඳාන ප්‍රදේශවලට ඇඳිරි නීතිය දැම්මේ. දැන් සෙනසුරාදා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අද බදාදා මේ දින කීපේ ප්‍රමාදය තුළින් මේ ආසාදිතයන් සංඛ්‍යාව තවත් විශාල පිරිසකට මේ බෝ වෙන අවස්ථාව තියෙනවා. මේ වෙනකොටත් තවමත් ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය නොදීම තුළින් මේ අවදානම් තත්ත්වය තවත් වැඩි
වෙනවා. දැන් ඔබතුමාගේ අදහස කිව්වා. එමෙතුමයි උත්තර දෙන්නේ.
දැන් ගරු කථානායකතුමනි, හරිම ලේසි මුළු රටටම ඇඳිරි නීතිය දාලා රටම වහලා තියෙන එක ඉතාම ලෙහෙසි කාර්යයක්. නමුත් අපි රජයක් විදියට නැවත වතාවක් මතක් කරන්න ඕනි, මේ රෝගීන්ගේ සොයා ගැනීමත් සමග තමයි සෞඛ්‍ය අංශයේ නිර්දේශ මත අපි ඇඳිරි නීතිය දාන රජයක් වශයෙන් තීන්දු කරන්නේ. එතකොට අපි රෝගීන් සොයා ගන්නකොට දැන් මොනරාගල රෝගීන් 1000ක් නැත්තම් මොනරාගලට ඇඳිරි නීතිය දාලා වැඩක් නැහැ. සීදුවටත් රෝගීන් නැත්තම් ඇඳිරි නීතිය දාලා වැඩක් නැහැ. කටාන මේ රෝගීන් හඳුනා ගැනීමත් එක්ක මේක evolving process එකක්. රෝගීන් හඳුනා ගැනීමත් සමග ඒ රෝගීන් ඉන්න ප්‍රදේශවල රජයට කිසිම අවශ්‍යතාවයක් නැහැ ඇඳිරි නීතිය නොදායි. හැබැයි රෝගීන් හමුවන ක්‍රමය අනුව තමයි අපි ඇඳිරි නීතිය දමන්නේ. ඒ නිසා අවශ්‍යතාවය අනුව රටේ ඇඳිරි නීතිය.
හරි, බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.
ඒක මුලදිම කරලා වැඩක් නැහැ.
ඔව්. ඉතින් අර උත්තරේ දුන්නා. ඔව්, හර්ෂණ. ඔව්.
ගරු කතානායක ගරු කතානායක ඇමතුමිය ඔබතුමිය කියන කතාවේදී අද මේ බිම්මට්ටමේ ඉන්න MOH මහත්වරුන් දැඩි ප්‍රහේලිකාවක ඉන්නවා ඇයි ගම්පහ දිස්ත්‍රික්කේ තාමත් ඇඳිරි නීතිය දාලා නැත්තේ කියලා. මමත් පෞද්ගලිකව ඒ අයත් එක්කත් කතා කරගලා තියෙනවා. ඒකින්ද මේ මේක මේ මේක විහිළුවට කතා කරන්න ඕන දෙයක් නෙමෙයි. නිකන් කෑ ගහන්න ඕන දෙයක්.
ඒකම ප්‍රශ්නේ. ඒකම ප්‍රශ්නේ දිගින් දිගටම අහන්නේ ඔබතුමා. ඔව්. ඔබතුමී උත්තර දෙන්න ඒ ප්‍රශ්නෙට.
මම කැමති නෑ. මම විපක්ෂ නායකතුමාට අවශ්‍ය උත්තරේ ලබා දුන්නා. හැබැයි මෙය දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමට කටයුතු කිරීම ගැන මම කැමති නෑ ගරු කතානායකතුමනි. රෝගීන් හමුවන ආකාරය අනුව තමයි අපි ඇඳිරි නීතිය දාන්නේ. මේ රටේ මහජනතාව සහ රාජ්‍ය
එතුමිය ඕක දෙවරක්
කිව්වා.
දෙවරයක් කිව්වා ඒක.
ඒක ඉවෝල්විං ප්‍රොසෙස් එකක්.
ඉතින් ඔබතුමාට උත්තරේ දුන්නනේ.
ආකාරයට අපි ඇඳිරි නීතිය දානවා.
හරි ඊළඟ එකට යන්නේ. ඔව් 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 බන් ඔව් මොකද දීලා තියෙන මයිකේ.
ඔව් ගරු කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අතරම මෙතන දැන් අපි වැදගත්ම කාරණේ දැන් මේ එකපාරටම මේ බැන්ඩික්ස් කර්මාන්තශාලාවේ මේ ෆැමින් රෝගියෙක් හමුවීම හරහා අපි දන්නේ කවුද පළවෙනි රෝගියා කියන එක. හැබැයි අපේ ආර්ථිකයට මරු පහරක් එල්ල වෙනවා අපේ ඇඟලුම්. ඩොලර් මිලියන 6ක් අපිට හම්බෙන ඩොලර් මිලියන 6ක් හම්බෙන කර්මාන්තයක්. දැන් මෙතන අපිට සැකයක් තියෙනවා මේ එකපාරටම නැවත කොරෝනා මේ වගේ ආර්ථිකයට පහරක් වදින ස්ථානයකින් හමුවීම හරහා කරු කතානායකතුමනි. එහෙනම් මම සෞඛ්‍යමත්
මේක වෙන ප්‍රශ්නයක් නේ. මේ කතා ගැන සෞඛ්‍යමත්තුමිට උත්තර දෙන්න බෑනේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඔබතුමා ඔව්. ඉතින් ඔක ඉවර කරන්නේ නැහැ නේ තමුන්නාන්සලා. ඔබතුමාට දුන්නමයි මේක එක. ඔව්. හරි හරි මයික් එක දෙන්න. දෙන්න මේ මන්ති දීලා තියෙන
කියන්නේ
ඉක්මනට කියන්න.
දැන් මෙතුමා කතා කරපු කාරණාවත් අපි දන්නවා මේ රටේ කොරෝනා විසඳලා තිබුණේ ඇත්ත. විසඳලා කියන පතේ හිටියා. අපි ඒකට ස්තුති කරමුකෝ පළවෙනියෙන්ම. එහෙමනම් නිරෝධායනයකින් තොරව ඉන්දියානු ජාතකයින් ගුවන්තොටුපළ හරහා ගත්තේ කාගේ ආරක්ෂක බලපෑමක් මතද? ඒ හර්ෂා බේවික්‍රම හරි කවුරු හරි කියන කෙනෙක් මේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා. ඔහු තමයි මැදිහත් වෙලා අරගත්තේ කියන ආරංචි තියෙනවා. ඉතින් මේක ගැන මුලින්ම හොයලා කොතනින්ද මේක පටන් ගත්තේ කියන එක.
ඒක පැමිණිලි කරන්න. ඔව් හරි බොහොම ඉස්සුදී. දැන් ඔය ඔතනින් ඔතන අතර කරමු. ප්‍රධාන වැඩ කටයුතු 1-8 දක්වා. ඔව්
ගරු කතානායකතුමනි අද දින න්‍යාය පත්‍රයේ දිනට නියමිත කටයුතු වල අදාළ විෂය අංක 1-2-3-4-5-6-7-8 සාහට මම ඉදිරිපත් කරනවා. අන්දර ගුණාධිරි ස්ථාද ඩිබේට් සර්.
ඔව් විපක්ෂ නායකතුමා
ගරු කතානායකතුමනි මේ අවසාන වශයෙන් ගරු අමතිතුමෙන් මම අහන්න කැමති නැ මේක වැදගත් ප්‍රශ්නයක් පොඩ්ඩක් අහන්න ඉඩ දෙන්න.
ඔබතුමත්
මේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ ડોක්ටර් අලුත්ගේ සදහන් කරලා තියෙනවා මේ අලුතෙන් මේ ආපු මේ කොරෝනා රැල්ල හරි මේකේ වෛරස් ලෝඩ් එක එහෙම නැත්නම් ඒකේ සාන්ද්‍රණය ඒක අධිකයි කියලා ඒකේ සත්‍යයක් තියෙනවද ඒක ඇත්තක්ද මේක වෙනමම භයංකාර කොවිඩ් ව්‍යාප්තියක්ද මොකද ඒක ඇත්ත නැත්ත?
ගරු කතානායකතුමනි ඒ සම්බන්ධයෙන් විශේෂඥ
දැන් යා පොල් ගෙඩියක් ගේන
වෛරොලොජිස්ලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා ගරු කතානායකතුමනි. ඉතින් වෛරස් ලෝඩ් එක වැඩි වුණත් අපි ඒ අයට රෝහල් ගත කරලා දෙන්න තියෙන ප්‍රතිකාර කරනවා. ඒ වගේම කන්ටැක්ට් ට්‍රේසින් අපි රෝගීන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම කරලා ඒ අයවත් සම්පූර්ණ නිරෝධායනයකට ලක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් විශාල සංඛ්‍යාවක් දහස් ගාණක් මේ වන විට රට තුළ නිරෝධායනයකට ලක් කරලා තියෙනවා නිවාස නිරෝධායනයකට. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ගත යුතු සියලුම පියවරවල් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මේ වෛරස් ලෝඩ් එක වැඩි නම් ඉතින් ඒ වෛරස් ලෝඩ් එක වැඩි. ඉතින් ඒක එච්චරයි කතා නැගිතුමනේ. ඒක එතනින් එහාට කරන්න දෙයක් නැහැ.
බන්දුල ගුණවද නැමතුමා උත්තර දෙන්න.
නීබ්‍රෝ කතානායකතුමනි ඒ කොවිඩ් වසංගතයේ ආශ්‍රිතවම ඇති වෙලා තිබෙන තත්ත්වයන්
මොකද්ද බුද්ධිගම තියෙන මන්තිතුමා කියන්නේ ඉක්මනට කියන්න.
අබේ සෞඛ්‍යතුමියගේ අවධානය කාරණා දෙකක් ගරු කතානායකතුමනි මම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි. එකක් රෝගීන් සංගවීම සංගවිලා සිටීම දෙවැනි එක රාගම ශික්ෂණ රෝහලෙන් රෝගියෙක් පැනලා ගියා. අයියෝ පොඩක් ඉන්නකෝ මේ වැදගත් දෙයක්නේ.
හරි.
මල්ලි.
හරි ඒක
ආගම රාගම අමතුමි අමතුමි
මේ මේක විවාදයකට යන්නේ නේ.
නෑ නෑ
හදන්නේ. කරුණාකර නතර කරන්න. ඇති ඔබතුමා උත්තර දෙන්න. ඔබතුමා උත්තර දෙන්න.
කතානායක තුමනි රජයක්
විදියට වගේ කීමකින් තොරව
රජයක් විදියට අපි කිසිම විදියකට තොරතුරු සැඟවීමක් කරලා නැහැ.
හරි ඔබතුමා ඉල්ලන්නේ. භූමි ස්තුති.